කතානායකතුමා කරුණාකරලා න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරන්න.
ගරු කතානායකතුමනි, කලින් කලට සංශෝධනය කරන ලද 52 අධිකාරිය වූ සුරාබදු ආඥා පනතේ 32 වන වගන්තිය සමග කිව යුතු 25 වන වගන්තිය අර්ථයේ වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 ජනවාරි 12 දින ඇති අංක 23.66 ඇලයිරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය. අංක 1 ඇලයිරක් 2024 දරන සුරාබදු නිවේදනය. කලින් කලට සංශෝධනය කරන ලද 52 අධිකාරිය වූ සුරාබදු ආඥා පනතේ 32 වගන්ති සමග කිව යුතු 25 වන වගන්ති අර්ථයේ සුරාබදු බලපත්‍ර සඳහා එකරු ලබන ගාස්තු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 පෙබරවාරි 1 දින ඇති අංක 23.69 ඇලයිරක් 32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය. අංක 3.24 2024 දරන සුරාබදු නිවේදනය. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ 4 වගන්ති අර්ථයේ කැසිනෝ ව්‍යාපාර බලපත්‍ර නියෝග සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 අප්‍රේල් 22 දින ඇති අංක 23.81 ඇලයිරක් 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1985 අංක 44 සහ 87 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කිව යුතු 20 වගන්ති අර්ථයේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා සාධන ලදුව 2024 මැයි 17 දින ඇති අංක 23.84 ඇලයිරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි 1985 අංක 44 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන් සමග කිව යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2024 මැයි 17 දින ඇති අංක 23.84 ඇලයිරක් 35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සහ 2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනත 13 වගන්තිය ප්‍රකාරව 2023 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම නිවේදන නියෝගය රෙගුලාසි සහ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්ය ස්වභාවිත යොමු කළ තියයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ය ස්වභාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්ය ස්වභාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවල යාපනයේ ත්‍රිකුණාමලයේ මුලති වවුනියාව නුවරඑළිය අනුරාධපුරය කළුතර මඩකලපුව මන්නාරම කෑගල්ල මහනුවර ගාල්ල කිල්නොච්චිය ගම්පහ අම්පාර හම්බන්තොට මොන්රාගල මාතලේ පුරණෑගල පුත්තලම කොළඹ පොළොන්නරුව බදුල්ල සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ය ස්වභාවිත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යාලයට යොමු කළ තියයි යෝජනා කරමි.
වනජීවි සම්පත් වන සම්පත් සංරක්ෂණ මත
ප්‍රශ්නේ අහනවද?
ප්‍රශ්නේ නෙවෙයි ගරු මතින්. ඔබතුමේගේ ප්‍රකාශය කරන්න මේ අද පාර්ලිමේන්තුවේ.
රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. සමාජ
සංචාරක හා ඉදම්ම මතු චාර කැමතුමා
විසයි ඉස්සුණු වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දුවරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කර යුතුයි මා යෝජනා කරමි.
කර්මාන්ත කැමතුමා
නායකතුමනි 2023 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව ජාතික ආර්ථික හා භෞතික පැසැල්සුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ජීඑල්පී සමතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අරු කතාන තුමා ඉතාමත් කෙටියෙන් දැන් අද දවල් විවස්ථාදායක සභාව රැස් වෙනවා. මීට ඉස්සෙල්ලා විශාල ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා, විශ්වාස භංගයකුත් මේ ගරු සභාවේ ඉදිරිපත් වුණා. එම නිසා මා ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එවන් තත්වයන් වැළැක්වීමට උපරිම උත්සාහය දරන්නේ කියලා. දැන් මේ රටේ දැනට ඉඳලා තියෙනවා ගරු කථානායකතුමනි, නීතිපතිවරුන් 47ක්, වර්තමාන නීතිපතිවරයා 48 වන නීතිපතිවරයා. එක නීතිපතිවරයෙකුගේවත් නිල කාලයේ දවසකින්වත් වැඩි කරලා නැහැ, දීර්ඝ කරලා නැහැ. මේ අවස්ථාවේදී ඒක කිරීමෙන් නීතිපති ධූරයේ ගෞරවය, ස්වාධීනත්වය විශාල කැලලක් අනිවාර්යෙන් නැතිවන බව මම ඔබතුමාට ගෞරවයෙන් සඳහන් කරනවා. ඒ වගේම මම උගන්ලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ හුඟක් අයට ඉතාමත් දක්ෂ හොඳ අත්දැකීම් තිබෙන නිලධාරීන්. දැන් අපි ඒගොල්ලන්ට කියනවා නම් එක්ස්ප්‍රෙස් පර්ල් නඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා හා නීති සංශෝධන අධිකරණයතුමා ඒ පිළිබඳ නායකත්වය ගන්නවා. ඒ ඒ ඒවා කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ කාටවත් හැකියාවක් නැහැ. එක පුද්ගලයෙකුට පමණයි ඒක කරන්න පුළුවන් වන්නේ. ඒක නීතිපති දෙපාර්තමේන්තුව සෑල්ලු කිරීමක්, අවදක්ෂේරු කිරීමක්, විශාල නිග්‍රහයක්. මෙවන් අවස්ථාවකදී අපේ රටේ ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී නොකරපු දෙයක්, කිසිම පූර්වාදර්ශයක් නැහැ. අවුරුදු 76ක කාලයක් තුළ ප්‍රථම වතාවට එක පුද්ගලයෙකු තෝරාගෙන නීතිපතිවරයාගේ කාලය දීර්ඝ කරනවා නම් මේ ජනාධිපතිවරණයක් තව මාස කිහිපයකින් පවත්වන අවස්ථාවකදී අපි කතා කරන්නේ පුද්ගලයන් ගැන නෙවෙයි, ආයතන ගැන. නීතිපති දෙපාර්තමේන්තුව කේන්ද්‍රීය ආයතනයක් මේ රටේ යුක්තිය පසුබිලීමේ ක්‍රියාදාමයේ සම්බන්ධයෙන්. ඒ නිසා මේකෙන් විශාල හානියක් සිදු වෙනවා. මේක නොකරන්නයි කියලා මම ඉතාමත් ගෞරවයෙන්
කොමිසිටියමතුමා ගරු වෙළඳහා වාණිජ කටයුතු එමතුමා එමතුමාගේ ලිපිලේඛනාදී
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ තියා යෝජනා කරමු.
කාර්යසභා වාර්තා පිළිගැනීම හර්ෂෙඩි සිල්ලා මැතිතුමා.
ගරු කථානායකතුමනේ, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන 21 අංක 11 දරන කොළඹ වරාය නාගරික ආර්ථික කොමිෂන් සභාව පන්නත යටතේ නියෝග සම්බන්ධව එකී කාර්ක සභාවේ වාර්ත ඉදිරිපත් කරමේ. අතවසන කථානායකතුමා, මේක අතිශයින් වැදගත් කාරණාවක්. මේකේ පෙනුන නැති වුණාට ඒ කියන්නේ විවස්ථාව 148 මේ පාර්ලිමේන්තුවට තමයි බලය දීලා තියෙන්නේ, බදු වැඩි කරන්න, අඩු කරන්න, අයින් කරන්න, එකතු කරන්න. එතකොට වරාය කොමිෂන් සභාවේ නීතියට ප්‍රකාරව ඔවුන් 2023 ගැසට් එකක් ගහලා මේ බදු නිදහස් කිරීම වාගයක් සිද්ධ කරා. සිද්ධ කළා ඒක මුදල් කාර්ක සභාවට ගෙනාපු අවස්ථාවේදී අපි ඔවුන්ට පෙන්වලා දුන්නා ඔබලාට ඔය අයිතිවාසිකම නැහැ කියලා. ඊට පස්සේ ඒ ගැසට් එක පිළිබඳව තර්කයක් ඇති වෙලා නීතිපතිවරයා තීන්දුවක් දුන්නා ඒ බලය ඔවුන්ට නැහැ, බදු වෙනස් කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි කියලා. ඒ නිසා ඒ ගැසට් එක 2023 ගහපු ගැසට් එක අයින් කළ ගරු ඇමතුමක් ඉන්නවා. 2024 ගිය මාසේ අලුත් ගැසට් එකක් ගැහුවා. ඒ ගැසට් එකෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලනවා වරාය පෝට් සිටි කොමිෂන් එක පාර්ලිමේන්තුවේ අනුමැතිය දෙන්න කියලා ඩියුටි ෆ්‍රී කොම්ප්ලෙක්ස් එකක් ගේ. ඒක තමයි මේ අද පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ වැදගත්කමයි තමයි ගරු කථානායකතුමනි, අපේ බලය යම්කිසි පුද්ගලයන් විසින් දැහැගන්න උත්සාහ කරපු අවස්ථාවක් අපි නවත්තලා නැවත ඒ බලය පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඒක ඉතින් පාර්ලිමේන්තුව අනුමැති කරනවා නම් ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ඊට වඩා කාරණාවක් තියෙනවා ගරු කථානායකතුමා. දැන් ජනාධිපතිතුමා කියපු කතාව ජනාධිපතිතුමාගේ මාධ්‍යයෙන් දැන් දිගටම ඉදිරිපත් කරනවා. පළවෙනි නිවාසයට බද්දක් ගහන්නේ නැහැ කියලා මේ ඉම්පියුටඩ් බද්ද. හැබැයි ගරු කථානායකතුමා, මේක ගහනවා කියලා පළවෙනි නිවාසයටත් ගහනවා කියලා IMF agreement එකේ තියෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. imputed rental income is deemed income that homeowners could earn if they rent out their homes. දැන් මේක කලිනුත් ගැහුවයි කියලා කතාවක් තියෙනවා. A similar tax was previously included in the IRA Act of number 10 2006. Under this regime primary residents were exempt. හොඳට අහගන්න කරු කතා නැකදුවා. Primary residents were exempt. And the assessed value of the rating purposes were used to determine the base. Given the broad exemption and the use of outdated and downward bias annual values, the tax generated hardly any revenue. එතකොට 2006 මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා හැටියට මේ බද්ද ගෙනාවට පළවෙනි ගෙව නිවාසය, ඒ කියන්නේ මේ ජීවත් වෙන නිවාසයට බදු ගහන්න අවශ්‍ය නැහැ කියලා imputed tax එකක් ඕනේ නැහැ කියලා කිව්වා ආරෝපණය. දැන් ඒක වෙනස් කරලා IMF එකේ මේ ගරු මුදල් ඇමතිතුමා අස්සම් කරපු වාර්තාවේ තියෙනවා based on the recent IMF TA an imputed rental income tax from owner occupied and vacant residential property would be an appropriate substitute. ඒකේ මොකද කියන්නේ? ජනාධිපතිතුමා මෙතන මොනවා කිව්වත් අස්සම් කරලා තියෙන්නේ owner occupied house. ඒ කියන්නේ ජීවත් වෙන ගෙදර. ජීවත් වෙන ගෙදර තමයි කියන්නේ own occupied house. ඉතින් මට ගෙවල් දෙකක් තියෙනවා නම් මට ජීවත් වෙන්න පුළුවන් එකක එක විතරයි. ඉතින් ඒ ජීවත් වෙන ගෙදරට බද්දක් ආරෝපණය කරන්න කියලා තියෙනවා. හැබැයි මෙහෙමයි අපි සන්තෝෂ වෙනවා. සමගි ජන බලවේගයේ හැටියට අපි අතිශයින් සන්තෝෂ වෙනවා. මේ රටේ මැදපන්තියේ ජනතාවට ගහන්න ගිය දැවැන්ත බද්දක් බේර ගන්න අපිට පුළුවන් වෙච්ච එක ගැන. මොකද කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරේ නැහැ. සමගි ජන බලවේගයේ විතරයි ඉරිදයි සඳුදායි දවස් දෙකේම දැඩි ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල කරේ. ඒ ප්‍රහාරයට අනුව දැන් ජනාධිපතිතුමා කියනවා නම් මේක අකුල ගන්නවා කියලා අපි ස්තුතිවන්ත වෙනවා රටවැසියා මැදපන්තිය වෙනුවෙන්. හැබැයි නෑ දැන් මෙතන ටෙක්ස්ට් එක ගහලා තියෙනවා අයින් කර ගන්නවා කියලා. හැබැයි දැන් මෙතන ඊළඟ ප්‍රශ්න තමයි බන්දුල ගුණවත්තර ඇමතිවරයා කිව්වා ඉස්පිල්ලක් හව පාපිල්ලක් හරි වෙනස් කරන්න බෑ කියලා ඇග්‍රීමෙන්ට් එකේ. දැන් මේ ඇග්‍රීමෙන්ට් එක වෙනස් කරනවා කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියනවා. ඒකෙන් ගම්ම වෙන්නේ ගරු කතානායකතුමනි මෙච්චරක ලාණ්ඩුව කියලා තියෙන්නේ අත වශයෙන්ම සත්‍ය නෙමෙයි. මේ එකඟ වෙච්ච ඇග්‍රීමෙන්ට් එක වෙනස් කරන්න පුළුවන් කියන එක තමයි අද මේ ජනාධිපතිතුමා මේ කියපු කතාවෙන් කිව්වේ. ඉතින් ඒ නිසා ජනතාවට අපි කියන්න කැමති ඊළඟ මාස 4න් නිර්මාණය වෙන අලුත් ආණ්ඩුවේ මේ අසාධාරණ බදු වෙනුවට විපක්ෂ නායකවරයා කියපු ආකාරයට කාර්යක්ෂම වැඩි කරලා සහ බදු ගෙවියපු පුද්ගලයන්ගෙන් බදු එකතු කරලා මේ වෙනස් කිරීම අපි කරනවා කියන එක බොහොම
ස්තුතියි. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා.
ගරු කතානායකතුමනි, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව යොමු කරන ලද 2021 වර්ෂය සඳහා සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව සහ 2018, 2019, 2020 හා 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එනර්ජි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභා වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැනීම ප්‍රියංකර ජයරත්න මෙතුමා.
ගරු කතානායකතුමනි, උත්තලම ඉහළ පුලියංකුළුම පහළ පුලියංකුළුම යන ලිපිනේ පදිංචි DM GS දිසාන මහතාගේ ලැබුණ ප්‍රශ්න පිළිගන්නවා.
ඉම්රා මහරුබ් මෙතුමා.
Honorable Speaker, I present a petition received from Mr. ALM Mukhtar of number 541/A/1, Water Supply Office Road, Sainda Marudu 14.
සුමිත් උඩුගුඹර මැතිතුමා.
ගරු කතානායකතුමනි, නිකවැරටිය නබඩාව කලාකොළ හේන සිටි සේවන යන ලිපිනයේ පදිංචි AMRM අධිකාරී මහතා ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ලලිත් එල්ලවල මැතිතුමා.
ගරු කතානායකතුමනි, වාද්දුව පොතුපිටිය දකුණ වටාරම්පාර පියංකර යන ලිපිනෙහි පදිංචි BHR පියංකරම් පෙරේරා මහතාගේ ලැබුණු පෙස්සම ඉදිරිපත් කරනවා.
ගරු ජගත් කුමාර සුමිත්‍රාජ් මැතිතුමා.
ගරු කතානායකතුමනි, අවිස්සාවෙල්ල සීතාගම අංක 11 බීදන ස්ථානයේ පදිංචි YK ශ්‍යාලතා එදිරිසිංහ මහත්මියකින් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න බසන්ත යාප බණ්ඩාර මැතිතුමා.
ප්‍රශ්න අහන ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, පළවෙනි පිළිතුර, සෑම වර්ෂයකම වියලි කාලගුණ පවත්ව පවතින කාලවලදී මහනුවර පන්නිල සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශ
ඇතුළු මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල රක්ෂිත වනාන්තර ජලපෝෂක ආදේශ ප්‍රදේශ ආශ්‍රිත වනාන්තර තුණ භූමි කුඩා ලඳු කැලෑ විවිධ හේතු මත පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් විවිධ කැලෑ ගිනි තැබීම් සිදු කරනු ලබයි. මේවා බොහෝ විට ඉඩම් අත්පත් කර ගැනීම, සත්ව පාලනයේදී සතුන්ට ආහාර ලබා ගැනීම, දැව නොවන වනජ නිෂ්පාදන ලබා ගැනීම, විනෝදය හා නොදැනුවත්කම් වැනි හේතුන් මත සිදු කරනු ලබයි. දෙක, ඔව් වියලි කාලයේදී සිදු කරන ගිනි තැබීම් නිසා පසට යට වී ඇති ශාක ආවරණය දුර්වල වීමත්, පසේ කාබනික ද්‍රව්‍ය පිලිස්සී විනාශ වී යාමත්, වනාන්තර ආශ්‍රිත ජෛව විවිධත්වයට හානි වීමත්, ගින්නෙන් මියගිය ශාකවල මූල පද්ධති ඔස්සේ ජලය කාන්දු වීමත් හේතු කොටගෙන එම ප්‍රදේශවල නායෑම් ගල් පෙරලීම් වැනි තත්ත්වයන් ඇතිවන අතර පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව හීන වීම නිසා ජල උල්පත් සිඳී යාම් වැනි තත්ත්වයන් ඇතිවේ. ප්‍රශ්නය එක පිළිතුර අවශ්‍ය පියවර ගෙන ඇත. එක, වරදකරුවන් වෙත නීතිමය පියවර ගැනීම. වන සංරක්ෂණ ආඥාපනතේ 2009 සංශෝධිත දෙවන පරිච්ඡේදයේ රක්ෂිත වනයක තහනම් කරන ලද ක්‍රියා යටතේ 6.2 වගන්ති ප්‍රකාරව යම් ගින්නක් දල්වන හෝ දල්වා තබන හෝ රැගෙන යන හෝ යම් ගින්නක් දැල්වීමට සලස්වන හෝ යම් ගින්නක් දැල්වීමෙන් පැවතීමට හෝ පැතිර යාමට ඉඩ හරින යම් තැනැත්තෙකු වරදකරු වන අතර අවුරුදු 7ක් නොඉක්ම වූ කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 25,000කට නොඅඩු සහ රුපියල් 200,000ක් නොඉක්මවන්නා වූ දඩයකට හෝ එකී බන්ධනාගාර ගත කිරීම හා දඩේ යන දෙකටම හෝ යටත් විය යුතුය. වන සංරක්ෂණ ආඥාපනතේ 2009 සංශෝධිත දෙවන පරිච්ඡේදයේ රක්ෂිත වනයක තහනම් කරන ලද ක්‍රියා යටතේ 7.1 වගන්ති ප්‍රකාරව යම් ගින්නක් දල්වන දල්වා තබන හෝ දැල්වෙමින් තැබීමට ඉඩ හරින හෝ යම් ගින්නක් ඇවිලෙන්නට සලස්වන හෝ ගින්න පැතිර යාමට ඉඩ හරින හෝ ගින්නක් රැගෙන යන යම් තැනැත්තෙකු වරදකරු වන අතර අවුරුදු 5ක් නොඉක්ම වූ කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 1,000,000කට නොඅඩු සහ රුපියල් 100,000,000ක් නොඉක්මවන්නා වූ දඩයකට හෝ එකී බන්ධනාගාර ගත කිරීම හා දඩේ යන දෙකටම හෝ යටත් විය යුතුය. දෙක, ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. අදාළ ක්‍රියාකාරකම් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයක් වෙතම ප්‍රතිපාදන ලබා දී ඇත. මෙම දැනුවත් කිරීම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ප්‍රජා සහභාගීත්වයෙන් සිදුකොන් ලැබේ. උදාහරණ වශයෙන් ග්‍රාමීය ප්‍රජාව, පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්, ආපදා කළමනාකරණ අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් යනුවෙන් වශයෙනි. තුන, කැලෑ ගිනි තැබීම් ඇතිවීමකදී මර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් හා ආපදා කළමනාකරණ අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහයෝගය ලබා ගැනීම. ගිනි ඇතිවන ගම්මානයට ආශ්‍රිතව ප්‍රජා සහභාගීත්වයෙන් යුතු ගිනි ආරක්ෂණ කමිටු පිහිටවීම. එම කමිටු මගින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම හා ගිලිපාන්ලය සඳහා සහාය ලබා ගැනීම. ගිනි නිවාරණය සඳහා ක්‍රියාත්මක කරනු ලබන පාර්ශ්වකාර ආයතනවල සහභාගීත්වයෙන් යුතු ඒකාබද්ධ යාන්ත්‍රණවල කාර්යභාරයන නිසි දායකත්වය දැක්වීම. ප්‍රශ්නය දෙක, උණුසුම් කාලගුණයත් සමග ගිනි තැබීම් සීග්‍රයෙන් පැතිරීම පාලනය කරගන්න ලබන සඳහා පාලනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද? පිළිතුර ආදික, 2024 වර්ෂය සඳහා කැලෑගිනි ඇතිවීම, වැළැක්වීම හා පාලනය වෙනුවෙන් වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 10ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇත. එම ප්‍රතිපාදන මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර් 25ක ගිනිපටි ස්ථාපිත කිරීම, ගිනි මුරුකරුවන් යෙදවීම, ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ගිනි පාලන වැඩසටහන් 75ක් ක්‍රියාත්මක කිරීම, ගිනි නිවන උපකරණ කට්ටල 20ක් මිලදී ගැනීම සිදු කරයි. ගිනි ආරක්ෂණ කමිටු පිහිටවීම, ගිනි ඇතිවීමට තුඩු දෙන ප්‍රදේශ හඳුනා ගැනීම හා තර්ධිත ප්‍රදේශ දැක්වන සිතියම් සකස් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂා කරේ. එදා 23 ඔක්තෝබර් 3 දින නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 23/16/613.18 දරන කැලෑගිනි ඇතිවීම වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම යන මැයින් යුත් අමාත්‍ය මණ්ඩල සංදේශයේ 3/3-1-3/9 දක්වා වන නිර්දේශ යටතේ කටයුතු කරන ලෙස දන්වමින් සියලුම දිසාවන් නිලධාරීන් දැනුවත් කිරීම හා මාර්තු මත 25 දින 31 දක්වා කැලෑගිනි පාලන සතියක් ක්‍රියාත්මක කිරීම සිදු කරන ලදී. වාර්ෂිකව භාණ්ඩාගාරය මගින් ලැබී ඇති ප්‍රතිපාදන සීමිත බැවින් කැලෑගිනි පාලනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමටද අවශ්‍ය ඉල්ලීම් කර ඇත. අවශ්‍ය අවස්ථාවලදී ගුවන් හමුදා සහාය ලබාගෙන බෙල් හෙලිකොප්ටර් මගින් ගිනි නිවීම සඳහා පියවර ගැනීමට අපේක්ෂා කරයි. වන නිලධාරීන් මුර සංචාරක කටයුතු වැඩි වාර ගන්නකදී සිදු කිරීම විශේෂයෙන් 2024 වර්ෂය සඳහා මහනුවර දිසාවේ ඇති වනාන්තර තුල ගිනි ගැනීම මර්ධනය සඳහා ප්‍රතිපාදන වශයෙන් 656,522 මුදලක් වෙන්කර දී ඇත. එමෙන්ම ගිනි නිවාරණ වැඩසටහන සඳහා විවිධ රාජ්‍ය නොවන ආයතනවල සහයෝගයෙන්ද වැඩසටහන් කරනු ලැබේ. විශේෂයෙන් මහනුවර දිසාවේ ඇති වනාන්තර තුල ගිනි ගැනීම මර්ධනය කිරීම සඳහා පසුගිය වර්ෂ 5 සිදු කළ වැඩසටහන් පිළිබඳව තොරතුරු හා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව එමනුම එකමගින් ඉදිරිපත් කරමි. ගිනි ගැනීමවලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ හැකියා වර්ධනය සිදු කරනු ලැබේ. කැලෑබදව ඇතිවන ගිනි නිවීම සඳහා නිලධාරීන් යෙදවීම, ජනතාව දැනුවත් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම 3A පිළිතුර ශ්‍රී ලංකාවේ සියලුම වනාන්තර සංවේදී පරිසර පද්ධතීන් වේ. මෙම සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා තිරසරු විසඳුම් ලබා දී ඇත. පිළිතුර 7A 4 මෙම සංවේදී පරිසර පද්ධතීන් සුවිශේෂ සංවේදී පරිසර පද්ධති සංරක්ෂිත හා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත. උදාහරණ ලෙස මධ්‍යම කතුකරයේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය හා සිංහරාජ වනාන්තරය දැක්විය හැක. මෙම කලාප දෙකම ජාතික උරුම වනභූමි ලෙස නීතිමගින් ප්‍රකාශයට පත් කිරීම. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ කන්නෙලිය වනාන්තරය හා පුත්තලම පුබුදුගම කඩුලාන වනාන්තරයේ ජාතික උරුම වනභූමි ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා කර ඇත. සිංහරාජ සංරක්ෂිතට යාබත ඇති වනාන්තර එකතු කොට සිංහරාජ වන සංකීර්ණයක් නිර්මාණය කිරීම, සිංහරාජ සංරක්ෂිතය හා නකල් රක්ෂිතය සංරක්ෂිත යුනෙස්කෝ ලෝක උරුමයන් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම යන බහුවිධ කටයුතු සිදු කර ඇත. මෙම පරිසර පද්ධතීන් මෙලෙස ප්‍රකාශයට පත් කිරීම මගින් මෙම අනිසි මානව ක්‍රියාකාරකම් පාලනය කිරීමට කටයුතු කර ඇත. සියලුම වනාන්තර වටා මායිම් කණු යෙදීම සහ ජනතාව දැනුවත් කිරීම සඳහා දැන්වීම් පොරු යෙදීම මගින් ජනතාව වනාන්තර තුළට ඇතුල්වීම පාලනය කිරීම සිදුවේ. එසේම වනාන්තරාවට වාසය කරන ප්‍රජාව, පාසල් සිසුන් සංරක්ෂණයේ අගය පිළිබඳ දැනුවත් කිරීම තුළින් ආකල්ප වර්ධනය කිරීම සිදු කරනු ලැබේ. සංරක්ෂිත රක්ෂිත ගම්බද කැලෑ හා අවශේෂ කැලෑ වනාන්තරවල පාරිසරික හානි සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීම. නොයසේ නම් මේ මන්ද පිළිතුර ඈ ඉහතින් පිළිතුරු ලබා දී ඇත.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු කතානායකතුමනි, මහනුවර දිස්ත්‍රික්කය කියලා කියන්නේ ඉතාමත්ම සීමිත වනරොදක් තියෙන ප්‍රදේශයක්. ඇත්තම මේ වන එලි කිරීම, කැලෑ ගිනි තැබීම, ඊළඟට රජයේ දම් අත්පත් කර ගැනීම, මේ හරහා සිදු විශාල විනාශයක් වෙන ලොකු ආන්දෝලනයක් තිබෙනවා. විශේෂයෙන්ම මහනුවර පාතේ වැට ප්‍රාදේශීයකම් කොට්ටාසේ පිහිඹිකලේ රක්ෂිතය විනාශ කිරීම පිළිබඳව. මේ රක්ෂිතය මේ වෙනකොට පිහිඹිකලේ රක්ෂිතය අක්කර 10කට වැඩි ප්‍රමාණයක් එලි කරලා මේ රජයේදම අත්පත් කරගෙන තිබෙනවා. මේ නිසා ගරු කතානායකතුමනි, මොරගොල්ල ජල යෝජනා ක්‍රමය, විශේෂයෙන්ම නුගලියද්ද ඒ ප්‍රදේශයේ තියෙන සක්විති ප්‍රජා ජල යෝජනා ක්‍රමය, ඒ වගේම තමයි විශේෂයෙන්ම අංකලිපිටිය ජල යෝජනා ක්‍රමය, මේ විදිහේ ජල යෝජනා ක්‍රම ගණනාවකට ජල පෝෂිත ප්‍රදේශයේ තමයි මේ පිහිඹිය කැලේ රක්ෂිතය. පිහිඹිය කලේ රක්ෂිතය අක්කර 10ක් යනකම් විනාශ කරනකම් වනජීවි දෙපාර්තමේන්තුවට වනජීවියක නිශ්ශබ්ද වෙන්නේ ඇයි කියලා අපි අහන්නේ. මේ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නවද නැද්ද කියලා කතානායකතුමනි අද කරුණා කරලා පැහැදිලිව ප්‍රකාශ කරන්න කියලා මම ඔබතුමින් ඉල්ලීමක් කරනවා. ඔබතුමිට මේක වර්තා වෙලා නැතිනම් පිහිඹිය කලේ රක්ෂිතයේ ආන්දෝලනය විශාල ගැටලුවක් විශේෂයෙන්ම මේ තලාතුවේ පාතේ වැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආශ්‍රිතව තිබෙන්නේ. ඔබතුමගේ මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා පැහැදිලිව.
ගරු කතානායකතුමනි, ඒ සම්බන්ධයෙන් මේ රක්ෂිතයේ අයිති වන ජීවී දෙපාර්තමේන්තුවටද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද කියන කාරණය නිශ්චිත කළා. දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයාට මේ සම්බන්ධයෙන් පෞද්ගලිකවම හොයා බලලා ඒ නවත්වීම සඳහා ගත යුතු පියවර ගන්න මම අද උපදෙස් දෙන්නේ.
දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, අම්බුලුවා වත්ත ඉඩම කියන ප්‍රදේශය හෙක්ටයාර 95.72 8ක්, ඒ කියන්නේ අක්කර වලින් ගත්තොත් අක්කර 236 රූට් 2ක ප්‍රමාණයක්. මේ අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය කියන ප්‍රදේශයට බද්ධ වෙලා තිබෙන බව ප්‍රකාශ වෙනවා. නමුත් ගරු කතානායකතුමනි, මම ලිපිලේඛන ගණනාවක් මේ වෙලාව ඉදිරිපත් කරනවා. මේක වනජීවීයකට තමයි බාර දෙන්න කියලා නිර්දේශ කළා තිබෙන්නේ. නමුත් මේ වෙනකන් භුක්තිය භෞතිකව බාර දීලා නැහැ. මේ වනජීවියකට අයිති පවරන්න කියලා, භුක්තිය පවරන්න කියලා තියෙන මේ අක්කර 236 මේ වෙනකොට විවිධ ඉදිකිරීම් කරනවා, පස් කපනවා, ගස් කපනවා, පාරවල් අදිනවා, විවිධ ඉදිකිරීම් කරනවා. මම අහන්නේ උඩපළාත ප්‍රාදේශීය ලේකම්තුමිය යම් බියක් තිබෙනවද යම් දේශපාලන අධිකාරියකට? එහෙම නැතිනම් වෙනත් මොකක් හරි අනර්ථයක් නිසාද මේක පැවරීමට අදාළ වනජීවි එකත් එක්ක සම්බන්ධ වෙලා වනජීවියකේ දේපළේ භුක්තිය බාර ගන්න නැත්තේ?
ඒ සම්බන්ධයෙන් උද්ගරු කතානායකතුමනි, මේ වන සංරක්ෂණයද වන ජීවියකටද කියලා බලලා මේ කැලය තියෙන්නේ. ගත යුතු නීත්‍යානුකූල පියවර ගන්න කටයුතු කරනවා.
බුද්ධිකපතිනමැතුමා,
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්න අහනවා
අධිකාරී ප්‍රශ්නාගාරයෙන්.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය 1959 සිට 1975 දක්වා කාලය තුළ බෝගම්බර බන්ධනාගාරය තුළ 31 දිනක වෙලා මරණයට පත් කර ඇති බවට ලේඛනවල සඳහන් වී ඇති බව දුම්බර බන්ධනාගාර අධිකාරී විසින් වාර්තා කර තිබෙනවා. බන්ධනාගාර සංඛ්‍යා ලේඛන අංශයේ දත්ත වාර්තාවලට අනුව 1969 සිට 1976 දක්වා එල්ලා මරණයට පත් කර ඇති සංඛ්‍යාව පාත සඳහන් පරිදි වේ. 1969 1 1970 නෑ. ඔව් හරි, එකතුව 1976 දක්වා 42. ඉතුරු විස්තර මේකේ තියෙනවා. රෝමන් 2 1975 පසු මරණ දඬුවම සිදු කර නොමැත. මරණ සාතික නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඉතා දිගු කාලයක් ගතව හෙති හෙයින් ලේඛන සොයාගත නොහැක. රෝමන් 3 මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බැවින් පැන නොනගි. ආයන් 1 නොදනි ආයන් 1 සහ 2 නොදනි අදාළ තොරතුරු සොයාගත නොහැක. ඇයන් 1 තල්දුවේ සෝමාරාම හිමියන්ගේ මරණ සාතික නිකුත් නොකිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද? පරීක්ෂණයක් සඳහා ඉල්ලීමක් කර නැත. 2 අවශ්‍ය වොත් පරීක්ෂණයක් කළ හැකිය. 3 ඉල්ලා සිටියහොත් සිදු කළ හැකිය. 4 මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාළ මරණ සාතික නිකුත් නොකළ තවත් පුද්ගලයන් සිටීද යන්න දන්නේද? 76 සිට මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැති නිසා වසර 46ක් කාලයක් තුළ කිසිවෙකුත් එවැනි පරීක්ෂණ ඉල්ලා නොමැත. ඈ යන්න අදාළ නොවේ. කතානායකතුමනි, එතුමා වර්තමානයේ සොයා ගන්න පුළුවන් පිළිතුරුත් එක්ක දුන්නු හින්දා මම අතුරු ප්‍රශ්න ඔබතුමාට වෙලාව ඉතුරු කරලා දෙන්න තියෙන හින්දා එක අතුරු ප්‍රශ්න අහලා ඉතුරු කාරණේ මම ඔබතුමාටයි යොමු කරන්නේ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදියටත් පත් වුණු නිසා මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම වැදගත්. ගරු කතානායකතුමනි, මේක තමයි වැඩේ. අපේ ගොඩක් ආයතනවල අතීත තොරතුරු නැහැ. දැන් මේ පුවත්පත්වල බොහොම පිටු කාලක් අරික් කාලක් නෙවෙයි පිටු පුරා ගියපු ප්‍රවෘත්තියක් පදනම් කරගෙන තමයි මම මේක සැකසුවේ. ඒ තුළ ඉතා පැහැදිලිව තියෙනවා තල්දුවේ සෝමාරාම
හිමියන්ට මරණ සහතිකයක් නිකුත් වෙලා නැහැ කියලා. ඒ ඔබතුමා සඳහන් කරා මේ ඉල්ලීමක් ආවොත් කරන්න පුළුවන් කියලා. දැන් මන් දන්නේ නැහැ තල්දුවේ සෝමාරාම හමුදුරුවේ නෙමෙයි මට පෙනී ඉන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ මරණ සහතිකේ විතරයි නිකුත් වෙලා නැත්තේ. මීට කලින් එල්ලා මරපුත් මීට පසු එල්ලා මරපුත් ඔය 76 න් පස්සේ විලියම් ගොපල්ලෝ මැතිවගෙන් පස්සේ දඬුවම අත්හිටවනකම් නැත්නම් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරන තෙක් එන අතර කරපු ඉතුරු සියලු දෙනාට මරණ සහතික නිකුත් වුණා. නමුත් තල්දුවේ සෝමාරාම හිමියන් එල්ලල මරණ අවස්ථාවේදී ගිහියෙක් විදිහට හිටිය කියලා තමයි සඳහන් වෙන්නේ. ඔහුට මරණ සහතිකයක් නිකුත් වුණේ නැහැ කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේක උනේ මොකක් නිසාද කියන කාරණය. මේ සභාවට දැන් ආයි මේ ප්‍රශ්නේ දැම්මොත් විතරනේ අපිට සභාවේ දැනගන්න පුළුවන් වෙන්නේ. මේක හොයලා බලලා පුජ්‍යලිකව හරි ලබා දෙන්න පුළුවන් නම් ඒක ඉතිහාසය පරිශීලනය කරන අයට, ඉතිහාසය ගවේෂණය කරන අයට වගේම අපේ ගරු සභාවටත් දැනගන්න වැදගත් වෙයි. නිසා ඔබතුමාට ඔබතුමාගේ මට්ටමේ මේ සම්බන්ධයෙන් කළ හැකි දේ කුමක්ද කියලා මම පළවෙනි ප්‍රශ්නේ ඉදට අහනවා.
ගරු කථානායකතුමනි, මරණ දඬුවම දැන් අවුරුදු 46ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ක්‍රියාත්මක වෙන අවධියේදී මේ දඬුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ වෛද්‍යවරයෙක් ඉදිරියේදී. එතකොට ඒ වෛද්‍යවරයා ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වුණා කියලා දෙන සහතිකයත් එක්ක මරණ සහතිකයක් නිකුත් කරනවා. හැබැයි දැන් ඒ මරණය සිදු කරපු බව වාර්තාගත වුණාට මරණ සහතිකයක් දුන්නද නැද්ද කියන එක වර්තමානයේ අපිට තිබෙන වාර්තානුව සොයාගන්න බැහැ. හැබැයි ඔබතුමාට යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕන කියලා අපිට පරීක්ෂණයක් කරන්න පුළුවන්. විස්තර දෙන්නත් පුළුවන් කරලා. හොඳයි.
තරයිතුමනි, මම දෙවනි අතුරු ප්‍රශ්නය මේකෙන් පැන නැගුණු කාරණේ ඔබතුමාටයි යොමු කරන්නේ. මේක මේ දැන් මෙතුමත් කිව්වා මේ ඉතිහාස තොරතුරු නැහැ කියලා. කරු කථානායකතුමනි, ඔබතුමා පත් කරපු තේරින් කාරක ස්වභාව තමයි අර නිල්වලා ගඟ පිළිබඳ තේරින් කාරක ස්වභාව. මේකෙදිත් මේ වගේම මේ ගඟ පිළිබඳ අතීත තොරතුරු කිසිවක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නැහැ අංක 1. ඒ වගේම විශේෂයෙන් මම ඔබතුමාට කියන්න ඕන, ඔබතුමා මැදිහත් වෙන්න ඕන මේ මාතර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට අකුරැස්ස අතුරුලිය කද්දුව මාර්ගය සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහලා ඔබතුමා පළාත් සභාවේ ඇමති විදියට හදපු පාර ඉන් පසුවත් මේක සංවර්ධන සම්පූර්ණ ගැලවිලා ගිහලා ඊළඟට තෙලිග්ගවිල හොරකොඩ හේනගම මාර්ගය අතුරු මාර්ගයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්, ඒක සම්පූර්ණ ගැලවිලා ගිහලා සහ ඒක සංවර්ධනය කළ යුතු තත්ත්වයක් ඇතුළත්. ඒ වගේම අකුරැස්ස මාරම අතුරුලිය හුලන්දා වගේ ප්‍රදේශවල පස්කඳු ගෙවල් ඇතුලේ හැබැයි මම වගකීමක් ඇතුව කියනවා මේ කතා කරන්නට විනාඩි 15කට කලින් උනොත් මම කතා කරලා බලුවා විනාඩි 15ක් වෙනකන් ඒ මනුස්සන්ට වතුර බෝතලයක්වත් රජයෙන් ලැබිලා නැහැ. කවුරු හරි කියනවනම් ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ඒක එහෙමයි කියලා ඔබතුමා ඒ ගැන හොයලා බලන්න ඕනේ. ඒ වගේම හුලන්දා වත්තේ බෙල්මන් කොටස අහිංසක වතු ආශ්‍රිතව ජීවත් වෙන මනුස්සයන්ගේ වතු අධිකාරී ඒ මනුස්ස මේ ගම් වතුර සුනාමිනේ ගම් වතුර කොරෝනා වගේ දේවල් එක්ක වටේට වවාගෙන තිබුණු කෙහෙල් ගස් ටික ඒ වගේම පැපොල් ගස් ටික මඤ්ඤොක් කල ටික ඔක්කොම වතු අධිකාරීත් ඉතා තිරස්චීන විදියට ගලවලා දාලා ඒ මනුස්සෝ මේ රුපියල් 1800යි කියලා පාරම්භාවට 1800 දෙන්නේ නැහැ. දැන් මම දන්නවා මේ තොණ්ඩමන් වැත්තුමා මේ වගේ දේවල් වලට මැදිවත් තමයි එතුමාට චෝදනා එනවා. වැරදි තියෙන මම එතුමා වගේ ආවේගශීලී නැහැ. මට ඒක දැක්කම මට හිතුණා වෙලාවකට එතුමා හැසිරුණු විදිය වැරදි නැහැ කියලාත් මට හිතන තරමට මගේ හිත කිව්වා. මොකද ඒ වතු ආශ්‍රිත ප්‍රජාවට හරිම නරක විදියට හුලන්දා වත්තේ සලකලා තියෙනවා. මේ ඔබතුමාගේ ඡන්දදායකව ඉන්නේ. ඒ නිසා මම ඔබතුමාට කියනවා අද ගිහිල්ලා බලන්න මේ හුලන්දා වත්තේ බෙල්මන් කොටසේ මිනිසුන්ගේ කෙහෙල් ගස් ටික කපලා කැම් පිටින් කෙහෙල් ගස් කපලා ගහක් දෙකක් ඉතුරු කරලා අන්නාසි ගස් ටික කපලා කුඩු පට්ටම් කරලා දාලා පැරලයිස් වෙච්ච වයසක අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නේ ඒ වතු ආශ්‍රිත ඒ මිනිස්සුන්ගේ. ඉතින් මේ தත්ත්වය ගම් වතුර මැද්දේ පස්කඳු නාය ගිහිල්ලා ඒ දමිල ජනතාව ජීවත් වෙන ගම්මානේ එච්චර පීඩනයක් තියෙනවා. ඊළඟට ඔය පේද්ද පිටිය මාරම උතුර වගේ ප්‍රදේශවල පස්කඳු ගෙවල් ඇතුලේ අද වතුර බෝතලයක් ලැබිලා නැහැ. ඒ නිසා මම ගරු කථානායකතුමනි, ඔබතුමා මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරනවා වගේම මෙරටේ තුන්වෙනි පුරවැසියාගේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශක මිනිස්සුෙකුට මේක නම් ඉරණම ආණ්ඩුවේ අනිත් අවශේෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අපේ ඡන්දදායකයාගේ තත්ත්වය ගැන හිතන්න දෙයක් නැහැ. ඒ නිසා මම ඔබතුමාට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලාසනේ ඉන්නකොට ඔබතුමාට උත්තරයක් දෙන්න බැරි වෙයි මට. හැබැයි මම ඔබතුමාට කියනවා ඔය මූලාසනෙන් බහලා ගියාට පස්සේ අද තේරින් කාරක සභාව තියෙනවා. ඔබතුමාට පුළුවන් නම් තේරින් කාරක සභාවට එන්න ඔක්කොම නිලධාරිනුත් එනවා. හවස දෙකට. මෙතෙන්ට අවිල්ල හරි නැත්නම් දුරකටන මාර්ගෙන් හරි අකුරස්ස අතුරුලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකේ සහ අනිකුත් පස්කඳු පහත් වුණු තැන්වල ප්‍රාදේශීය ලේකම්වරුන්ට කතා කරලා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කතා කරලා යම් සහනයක් දෙන්න කියලායි මම ඉල්ලන්නේ. ඔබතුමාගෙන් මැදිහත් වීම බලාපොරොත්තු වෙන පුළුවන් නම් වචන දෙකක් කියන්න ඒක හොඳයි. ඔබතුමා මූලාසනේ ඉන්න ගම.
හරි හරි මම ඒක ගැන සෙල් බලන්න. හේෂා ඔව්
කතානායකතුමනි ඒක අපේ ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්නයක් විදියට ඇහුවේ තල්දුවේ සෝමාරාම හිමි එල්ලා මැරීම නිසා ඇතිවුණු ජල ගැලීමක් හේතුවෙන් ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ වෙච්ච ආපදාවක් පිළිබඳව මං හිතන්නේ ඇහුවේනේ. නෑ අතුරු ප්‍රශ්නයක් නේ ඇහුවේ. අනිත් එක ගරු කතානායකතුමනි මාත් අපි කැමැති ඊට පස්සේ අතුරු ප්‍රශ්න තියෙන ඔක්කොම අපෙන් අහන්න නැතුව ගරු කතානායකතුමාගෙන් අහගන්නකෝ.
කතානායකතුමනි අපේ හේසවිතාන මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ පළවෙනි එකට ඔව් දෙවෙනි එක කුරුවිට ප්‍රාදේශ සභාව එකේ තුන්වෙනි එක බෝපත්තල් රතගාල සඳහා වාර්ෂික ආදායම 2023 අවුරුද්දේ 568,100යි බෝපත්තල් ප්‍රවේශපත්‍ර වාර්ෂික ආදායම 2023 වර්ෂයේ 46,660යි මුළු එකතුව ඒ අවුරුද්දේ 51,78,560යි එකේ හතරවෙනි එක ඔව් බෝපත්තල් නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පානීය ජල පහසුකම් සැපයීමට ලිදක් ඉදිකිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස යොදවන පොලිස් නිලධාරීන්ගේ මුරුකුටි අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 660,000ක් සභාව විසින් වැය කර ඇති අතර එම ස්ථානයේ සේවයේ සඳහා යොදවා ඇති එක් දෛනික කම්කරු වැටුපක් ගෙවීමට දිනකට රුපියල් 1,200 බැගින් 2022 සහ 23 වසරවල 796,238ක මුදලක් මෙම ආදායම වැය කර ඇත. මීට අමතරව පළාත් සංචාරක අමාත්‍යාංශයේ මගින් වැසිකිලි පද්ධතියක් සහ ඇඳුම් මාරු කරන ස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25.29 මුදලක්ද 20/22 සහ 20/23 වසරවල වැය කර ඇත. එසේම 2024 වර්ෂයේ පළාත් පාලන බලපදේශ සංචාරක යටතල පහසුකම් සංවර්ධන කිරීමේ ව්‍යාප්තිය යටතේ රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත්සභා පළාත්පාලන අමාත්‍යාංශයේ විසින් බෝපත්තල්ල පොදු රථගාල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 9.6 මුදලක් වෙන් කර ඇත. පස්වෙනි එක දේශීය ළමා සංචාරකයන් අය කරන මුදල් රුපියල් 20යි විදේශීය ළමා සංචාරකයන් අය කරන මුදල රුපියල් 300යි ඈ අදාළ නොවේ.
විශේෂිකරු කතානායකතුමනි ගරු ඇමතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකින් තමයි දැන් මේ පිළිබඳව අවබෝධයකින් තමයි පිළිතුර ලබා දෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මම මේ ප්‍රශ්නේ ඇහුවේ ගරු කතානායකතුමනි මීට මාස කිහිපයකට පෙර මේ ස්ථානයට ගිය වෙලාවේ මම දැක්කා ගරු ඇමතුමනි ඔබතුමත් යනවා ඇති ওই ස්ථානයට. අපිට රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණීය ප්‍රදේශ ගණනාවක් තියෙනවා. මේ ගණනාව සංවර්ධනය කිරීමේ වගකීම පළාත් පාලන ආයතනවලට ලබා දීම හොඳයි. හැබැයි පළාත් පාලන ආයතනයට ඒක කරගන්න මූල්‍ය හැකියාවක් නැහැ කරුවා මෙතුණ ඔබතුමා දන්නවා. මේ ලැබෙන ආදායමින් බෝපත්තල් සංචාරක ස්ථානයක් විදියට සංවර්ධනය කරන්න ප්‍රමාණවත් මුදල් නැහැ. පළාත් සංචාරක අමාත්‍යාංශයේ නැත්නම් ප්‍රධාන අමාත්‍යාංශයේ මැදිහත් වෙලා තමයි මේක කරන්න ඕනේ. ඔබතුමා කියපු සංවර්ධන කටයුතු සියල්ල ඇත්ත. නමුත් මම ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා විශේෂයෙන් මේ ඇල්ලවට ඉඩම් මං හිතන්නේ විවිධ ව්‍යාපාරිකයෝ අනවසරයෙන් අල්ලගෙන ඇල්ල ප්‍රදේශයට අයත් ඉඩම් බොහොමයක් අහිමි වෙලා තියෙනවා. ඒක ඇල්ල ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැකලා තියෙනවා වෙනත් දිස්ත්‍රික දුන්හිඳ එතකොට රාවණ ඇල්ල වගේ තැන්වල විශාල සංචාරක ආකර්ෂණත්වයක් ලබාගෙන තියෙනවා. මෙතන එතෙන්ට ගෙනියන්න බැරි ප්‍රශ්න දෙකක්. එකක් මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ මාර්ග පිළිබඳ ප්‍රශ්නයට උත්තර හොයන්න ටිකක් අමාරු වුණත් මේ ස්ථානයේ තියෙන ඉඩම් පිළිබඳ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ගරු ඇමතුමනි හැකියාව තියෙනවා. මම ඉල්ලීමක් කරනවා රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන
තවත් එක්තරා ලස්සන සංචාරක ආකර්ෂණීය තැනක් වෙනුවෙන් මේ ඉඩම් ටික නිවැරදි කළා. කාගවත් ඉඩම් අපිට ගන්න ඕනේ රජයේ ඉඩම් ටික නැවත නිවැරදි කළා. මේක නිවැරදි ආකාරයට පාලනය කරන්න ප්‍රාදේශ සභාව යොමු කිරීමේ හැකියාවක් තියෙද?
ගරු මන්ත්‍රමනි, ඒක ප්‍රාදේශ සභාවේ යෝජනාවකින් ප්‍රාදේශීය ලේකම් හරහා අපි කරන්න ඕනේ. ඒ කටයුත්තට අපි මැදිහත් වීමක් වෙන්නම්. අනවසරයෙන් රජයේ ඉඩම් වල ඉන්නවා නම් ඒක නැවත වරක් රජයට අය කර ලබා ගන්න. මොකද ප්‍රාදේශ සභාවෙන් ඉල්ලීමක් කළා ඉඩම් පවරා ගැනීම කරන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා. ඉදිරියේදී අපි ඒ කටයුත්ත එහෙම අරගෙන තියෙනවා නම් ඒ ගැන හොයලා බලලා කටයුතු කරනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය කරු ඇමතුමාට යොමු කරන්නේ, ඔබතුමා දන්නවා රත්පුරේ අපිට සංචාරක යන් ගෙන්න ගන්න හරි වැඩසටහනක් තවම නැහැ. පොදුවේ වෙනත් දිස්ත්‍රික්ක වල තියෙන විදිහට සම්පත් තිබ්බන ආකර්ෂණීය තැන් තිබුණට නිවැරදි ආකාර සංචාරකයෝ ගෙන්නන්න වැඩසටහනක් නැහැ. ඒකේ හේතුවක් විදිහට හෝටල් ව්‍යාපාරේ නියුතු ජනතාවට ශක්තියක් වෙන්න නැත්නම් වෙනත් ව්‍යාපාරවලට හයියක් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මම මේ කිපු දාන්නේ වගේම ගරුමෙතුවා දන්නවා මා නියෝජනයේ කොළොන්න මැතිවන්න කොට්ටාසේ ඔබතුමත් දන්නවා මඩුවම්වෙල වලව්ව. මඩුවම්වෙල වලව්ව මං හිතන්නේ අපි පොඩි කාලේ ඉඳලා දන්න කාලේ ඉඳලා සංචාරක යන තැනක්. දැන් අද වෙනකොට ඔබතුමා දන්නවත් දන්නේ මේක අවට තියෙන ඉඩම් ටික රජයේ විසින් බදු දෙන්න කටයුතු කරලා තියෙනවා පෞද්ගලික ආයතනයට. ඔබතුමා දැනුවත් දන්නේ නැහැ. මොනවද දුම්කල වවන්නද මොකද්ද කියලා ව්‍යාපෘතියකට. ඉතින් මම හිතනවා මේක නෙමේ විය යුත්තේ. මේවා සංවර්ධනය කරලා මේ අපිට ඉතුරු වෙලා තියෙන තැන් ටික. මොකද අපිට ආපහු වෙන අලුතෙන් සංචාරක ආකර්ෂණ ස්ථාන හදනවා කියන එක අමාරු වැඩක්. මේ තියෙන ස්ථාන ටික රැක ගැනීම අපේ වගකීම වෙන වෙලාවේ ජනාධිපතිතුමාගේ මේ අලුත් ආර්ථික වැඩසටහන යටතේද මම දන්නේ නැහැ. මඩුවම් වෙල වලව්වට අයිති ඉඩම්වල විශාල ප්‍රමාණයක් මේ වෙනකොට දෙන්න අවශ්‍ය පිඹුරුපත් සකස් කරලා තියෙනවා. මම හිතන ඔබතුමා අමාත්‍යවරයෙක් විදිහට දන්නවා ඇති මේ ගැන මොකද්ද තියෙන තත්ත්වය. මේක වළක්වාලීමට ඔබතුමා දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙක් විදිහට යම් පියවරක් ගන්න සූදානම්ද කියලා අහනවා. අපි විපක්ෂයේ විදිහට ඒ වෙනුවෙන් දැඩි විරෝධතාවය ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒකට සාධාරණ පිළිතුරක් අවධානයක් යොමුලා නැහැ.
අර කතා නැක තුනේ එතුමා කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට අයිති මඩුවන් වල වලව ප්‍රදේශයේ මම නම් තාම එහෙම එකක් දැනගෙන නැහැ. මම අදම ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්ගෙන් ඒ ගැන විමසීමක් කරන්නම්. දෙවෙනි එක මඩුවන් වල වලව නරඹන්න එන විශාල සංචාරක පිරිසක් ඉන්නවා. ඒ සඳහා මම මගේ අමාත්‍යංශෙන් ඒ අවශ්‍ය පහසුකම් සපයන්න මුදල් වෙන් කළ දීලා තියෙනවා. හැබැයි තාම පුරාවිද්‍යාවකින් අවසරයක් දෙන්නේ නැහැ ඉදිකිරීම කටයුතු කරන්න. ඔබ දකිනවා එතන ඉස්සරහා තියෙනවා වීමෝලක්, ගෙවල් තියෙනවා. ඒ බැම්මෙන් එහා පැත්තේ. එතකොට අපි සංචාරකයන්ට පහසුකම් සපයන්න ගියහම තමයි බාධක දාන්නේ. එතකොට ඒ අනිත් ඔක්කොම කටයුතු එතන තියෙනවා. එන දරුවෝ එනවා විශාල පිරිසක්. ඒ පහසුකම් ටික හදලා දෙන්න තමයි අපේ අමාත්‍යංශෙන් අපි මුදලක් වෙන් කරලා තියෙනවා. අපි ඔබතුමාලගේ ඉල්ලනවා ඒ සහයෝගය. මම දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන නීතියක් යටතේ මේ පහසුකම් හදලා දෙන්න අපට අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ වගේ එතනත් අපි ඒ දිනු කරන්න. ඒ වගේ ඔබතුමා කලින් කිව්ව කාරණාව හොයලා බලලා අවශ්‍ය කටයුතු කරනවා.
බොහොම ස්තුතියි දැලසලා පෙරමැතුමා.
මහනුව කතා නැතුමනේ.
කාන්තහ ළමා කටයුතු.
නෝනේ ගීත නැද්ද? ගරු කතානායකතුමනි, ගරු ඩලසලා පෙරම් මැතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන් එක 2023/10/31 දිනවන විට ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලින් සංඛ්‍යාව අවුරුදු 5, 10, 10, 15, 15, 20, 20, 30, 30, 40 සහ 40 ඉහළ යන එක් එක් වයස් කාණ්ඩ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආබාධය සහ එක් එක් දිස්ත්‍රික් අනුව ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු මඟින් ආබාධ සහිත පුද්ගලින් පිළිබඳ පූර්ණ සංග්‍රහණයක් අවසන් වූ සිදු කර ඇත්තේ 2012 වර්ෂයේදී. එනමුත් 2022 වර්ෂයට අදාළව ආබාධ සහිත පුද්ගලින් සම්බන්ධව දිස්ත්‍රික් මට්ටමින් හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේදී ලබාගත් දත්ත ඇමනුම එක මගින් ඉදිරිපත් කරමි. වයස අවුරුදු 5-20 අතර ආබාධ සහිත අයතුරින් ප්‍රාථමික, ද්විතීක, තෘතීක අධ්‍යාපනය ලබන සංඛ්‍යාව සහ අධ්‍යාපනය නොලබන සංඛ්‍යාව ස්ත්‍රී පුරුෂ සමභාවය අනුව ලබා ඇති අධ්‍යාපන මට්ටම 1-5 ශ්‍රේණිය දක්වා පුරුෂ 6317යි, ස්ත්‍රී 2345, 1-9262යි, 6-11 ශ්‍රේණිය දක්වා පුරුෂ 4628යි, ස්ත්‍රී තුන්දාස් එකසීයයි එකතුව හත්දා සත්සී විසිටයි දොළහ දහතුන ශ්‍රේණිය සඳහා පුරුෂ නෑ ශ්‍රී එක්දා සනුවටයි එකතු එක්දා සනුවටයි විශේෂ අධ්‍යාපන ආයතන හාරදා සම්සය තිස්තකයි ස්ත්‍රී පුරුෂ හාරදා සම්සය තිස්තකයි ස්ත්‍රී දෙදස් එකසිය නවය මුළුගන්න හත්දා සතලිස්සකයි පාසල් නොගිය සංඛ්‍යාව පුරුෂ හත්දාස් පන්සිය තිස්තුනයි ශ්‍රී හාරදාස් තුන්සිය විසිහතරයි එකතුව එකළොස්දා සටසය පනස්සතයි ඒ අනුව එකතුව පුරුෂ විසතුන්දා සාරසිය දහය ස්ත්‍රී එකළු දහතුන්දාස් පන්සිය හැත්තහතයි එකතු තිස්සයදස් තමසය අසූ හතයි තුන සේවා නියුක්තිය පුරුෂ විසිහත්දාස් තුන්සියයි ස්ත්‍රී එකළොස්දාස් තුන්සිය හැත්තපහයි එකතුව තිස්සරදාස් හයසය හතලිස් පහයි රාජ්‍යංශය තුන්දා සාරසිය අනුවටයි පුරුෂ ස්ත්‍රී එක්දා සරසිය තිහයි එකතුව පන්දාස් තුන්සිය විසිහතයි පෞද්ගලිකංශය පුරුෂ විසතුන්දාස් අටසිය තුනයි ස්ත්‍රී නවදාස් පන්සිය පහළවයි එකතුව තිස්තුන්දාස් තුන්සිය දහටයි සේවා යෝජක පුරුෂ විසිහතරදාස් දෙදාස් අරසිය අනුහතයි ස්ත්‍රී හයසිය හතලිස්සයි එකතුව තුන්දාස් එකසිය හතලිස් තුනයි තමාගේ වැඩකටයුත්තක නිරත පුරුෂ හතලිස්සතරදාස් තමසිය අනුවකයි ස්ත්‍රී දාහතරදාස් තුන්සිය හැටේකයි එකතුව පනස් නමදාස් තුන්සිය පනස් දෙකයි පෞලි ආර්ථිකටතුවර සහය වන පුරුෂ තුන්දාස් අටසිය හැටටයි ස්ත්‍රී පන්දාස් පන්සිය හැත්තෑවයි එකතුව නමදාස් අරසිය තිස්සටයි ඒ අනුව එකතුව පුරුෂ හැත්තෑටදාස් හයසිය හැත්තෑ පහයි ස්ත්‍රී තිස්සෙක්දා සම්සිය විසි දෙකයි එකතුව එක් ලක්ෂ දහදාස් පන්සිය හැත්තෑ නවයයි ආ තුන 2022 වර්ෂයට අදාළව ආබාධිත සහිත පුද්ගලින් සම්බන්ධ දිස්ත්‍රික් මට්ටමින් හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේදී ලබාගත් දත්ත අනුව ප්‍රතිශතය 11.61යි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012 පසු සංගණනයක් සිදු කර නොමැති අතර 2024 දී සිදු කර ලබන සංගණනයේදී වඩාත් යාවත්කාලීන තොරතුරු ලබා දීමට හැකියාවක් ඇත ඇයන් අදාළ නොවේ ඇමුණුම මට ඉදිරිපත් කරන්න පුළුවන් ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා අදාළ අමාත්‍යංශයේ නොමැති අවස්ථාවක ගරු අධ්‍යාපන ඇමතුමා සභානායකතුමා විදියට ලබා දීපු අංග සම්පූර්ණ පිළිතුරු සම්බන්ධයෙන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි ඔබතුමාම සඳහන් කරපු 2012 අවසාන සංගණන යටතේ ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවට අදාළයි කිසිදු ආර්ථික කටයුත්තකට දායක නොවන ප්‍රමාණය 70.9% 70.9% කිසිදු ආර්ථික කටයුත්තකට දායක වෙන්නේ නැහැ. නමුත් 1996 අංක 21 දරන ආබාධ සහිත පුද්ගලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ 3% රැකී අවස්ථාවන් සඳහා සහතික කරලා තියෙනවා. දැන් මේක ගරු සභානායකතුමනි කොහෙදිවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මෙතෙන් උනත් 33.18යි ඔබතුමාගේ සංකල්පයකින් යටතේ රාජ්‍යංශයේ රැකියාවල නියත වෙලා ඉන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුව දිහා බැලුවොත් ගරු කතානායකතුමනි මේක විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට පුද්දලික යොමු කරන්න මේ පාර්ලිමේන්තුවේ 810ක් මම දන්න තරමින් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. සේවය කරන පිරිස 810ක්. ඒ 3% මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන උත්තරීතර පාර්ලිමේන්තුවට ආදේශ කළ බැලුවොත් අඩු ගාන 26 දෙනෙක් මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නට ඕන ආබාධ සහිත පුරවැසියන්ගේ 3% කියලා කියන ගණනයට යටතේ බැලුවොත් මම දන්න තරමින් 2% පමණමයි ඒ කටුතේ දෙන්නේ. මේ දැන් මේ විවාදය පවා සජීවීව සංඥා භාෂාවට පරිවර්තනය කරන මේ මැතිනිය පවා මම දන්න තරමින් UNDP ආයතනය විසින් ෆන් කළා පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් උපයෝග කරගන්න අය. නමුත් කාඩ්රක ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේකට රටට ආදර්ශයක් දෙන්න පළමුවම පාර්ලිමේන්තුව කියන්නේ විශාල පිරිසක් දැන් 2012 අවසන් සංගණනය යටතේ 15000 වයස අවුරුදු 15න් වැඩි ජනගහනය 15,58,852ක් වයස 15න් ඉහළයි ඉන්නවා. ඒ අතරින් 70%ක් කිසිදු ආර්ථික කටයුත්තකට දායක වෙන්නේ නැහැ. 70.9%. ඉතින් ඉතින් බරපතල තත්ත්වයක්. දැන් අපි ගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 17 වෙනි සැසිවාරයට සහභාගී වුණා ලෝක අයිති ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. දැන් ඒ ගරු කතානායකතුමනි 2025
විසිහය වසර දෙකේ එකන දහ අටවැනි සැසිවාරේ සහ දහ නමවැනි සැසිවාරේ ලෝක ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වුණේ අපේ මහාන් පිරිස් තානාපතිතුමා නියෝජිත තානාපතිතුමා සුගීශ්වර මහත්මයා ඇතුළයි විශාල වෙහෙසක් ගත්තා. ඒ සැසිවාරයට අපි සභාපතිවරයා වශයෙන් යනකොට මේ මූලික අයිතිවාසිකම් ටික තහවුරු වෙලා තිබෙන්නේ නැත්නම් බරපතල ප්‍රශ්නයක් වෙනවා. එසම මම ඔබතුමා ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවෙන් මේක පටන් ගන්න. පාර්ලිමේන්තුවේ මේ සියලු තුන සහතික කරලා දෙන්න. රාජ්‍යට යන ඉස්සෙල්ලා. ඒක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ඒ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාට යොමු වෙලා
තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා කරන්න පුළුවන් දේ බලන්න.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමාගේම සංඛ්‍යාලේඛන ඇතුළේ 2012 අවසාන සංගණනය ඇතුළේ 1,48,000 කිසිදු අධ්‍යාපන කටයුත්තක නිරත වෙලා නැහැ. මම ස්තුතිවන්ත වෙන සුසිල් ප්‍රේමඥාන්ත ඇමතුමාට අපේ පාර්ලිමේන්තු සංසදයේ විදියට ඉතින් මధుර විතානගේ මන්ත්‍රීතුමාත් එදා සහභාගී වුණා. සති දෙකකට පෙර එතුමත් එක්ක මේ ආබාධ සහිත පුද්ගල සංවිධානත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉතාම ඵලදායි සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාව අවසන් ප්‍රතිඵලය විදිහට එතුමා අපිට ජූලි මාසේ දෙවනිදා මට මතක දෙනවා එතුමනේ ජූලි 2 ඉසුරුපායේදී මේ සියලු පාර්ශ්ව එකතු වෙලා සාකච්ඡාවක් කරලා අවසන් තීන්දුව ගනිමි කියලා තීන්දුව කරා. ඒතර කිසිදු අධ්‍යාපනයක් නොලබන ප්‍රතිශතය ඉතාම බරපතල තත්වයක් තියෙන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ 2000 ගණන් විතරයි දරුවෝ. ඒක මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වරදක් වගේ නෙමෙයි මම මේ කියන්නේ. ගරු ඇමතුමනි, අපි එදා සාකච්ඡා කළ පරිදිම මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය පදනම් වෙලා තියෙන්නේ 961 තරම් මාධිකාලයේ 50ක් කරහා. ඉතින් එදා ඔබතුමා ඉතාම ගෞරවයෙන් පිළිගත්තා සහ ඒකට අවශ්‍ය මූලික තීන්දුව තීරණක් ගත්තා මේ 50 යාවත්කාලීන කරන්නට ඕනි කියලා. ඒක තමයි ආරම්භය වෙන්නට ඕන. ඒ නිසා මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අනාගතය පිළිබඳව ගත යුතු පළමු තීන්දුව තමයි ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා තියෙන ප්‍රවේශය. ප්‍රවේශයක ඩිජිටල් ප්‍රවේශය ඔවුන්ට ලබා දෙන එක, භෞතික ප්‍රවේශය ලබා දෙන එක, අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දෙන එක. ඒ නිසා ඒ පිළිබඳව මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒක නොකර දරුවත් සභානායකතුමනි, අධ්‍යාපන ඇමතුමනි, මම හිතන්නේ නැහැ ආබාධ සහිත පුද්ගලයන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න ලබන කිසිදු තීන්දුවක් යුක්තිසහගත බවට පත් වෙන්නේ නැහැ, ප්‍රායෝගිකව සාර්ථක වෙන්නේ නැහැ.
ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තව මට තව ප්‍රශ්නකට අද දිනේ පිළිතුරු දෙන්න තියෙනවා. ඒ ආශ්‍රයෙන් තොරතුරු ලබා ගත්තත් දැනට ආබාධ සහිත පාසල් යන වයසේ දරුවන් 11,707ක් ඉන්නවා. අපිට ආපු ඒවා, ඒ කියන්නේ රජයේ උපකෘත විශේෂ පාසල් වල, විශේෂ අධ්‍යාපන ඒකකවල, රජයේ විශේෂ පාසල් වල. හැබැයි ඔබතුමා කියන එක හරි. ගරු කථානායකතුමනි, මම දැන් මේ දිනවල සංඛ්‍යාලේඛන සකස් කරගෙන යනවා පාසල් ගත වෙන දරුවන්ගේ සංඛ්‍යාව. උදාහරණයක් වශයෙන් 2023 පාසල් ගත වූ එක ශ්‍රේණිය දරුවන් සංඛ්‍යාව 287,000. හැබැයි මීට අවුරුදු 10කට කලින් ඕක තිබුණ 336,000 වට්ටමේ. ඒ වගේම ඊමන් දැක්ක ප්‍රවෘත්තියක් යනවා ප්‍රසවහ නාරි වෛද්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් කියනවා මේ විශාල ප්‍රමාණයකින් උපත් සංඛ්‍යාව පහුගිය කාලේ අඩු වෙනවා. දැන් අපි ඒක සසඳාගෙන යනවා එකත් එක්ක. දැන් මේකේ සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් 100% යම් ප්‍රතිශතයක් මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ඉපදෙනවා. හැබැයි මේකේ හඳුනා ගන්නා ප්‍රමාණයට වඩා හඳුනා නොගන්නා ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම හඳුනාගෙන අපේ ඔය කියන වර්ගවලට පාසල් ගත වෙනවට අමතරව එසේ නොවන පිරිසක් ඉන්නව නිවාසවල. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. එකක් ඒ පවුල් කුටුම් ඒ පවුලට ප්‍රශ්නයක්, මේ මුළු සමාජයටම ගැටලුවක්. ඒ නිසා මේ පිළිබඳව මම පූර්ව ළමාවදි සංවර්ධනයටත් මේක එකතු කරලා තිනවා. එයාටත් මේක හඳුනා ගැනීමේ දැනුම ලබා දෙන්න පුහුණුවේදී මේ අපේ ප්‍රෝග්‍රෑම් එක හදලා ඉවරයි පෙර පාසල් ගුරුවරියන් සඳහා. ඒකටත් ඒක ඇතුල් කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ විශේෂයෙන්ම ග්‍රාම සේවා වසම්පදනමේ, එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ MOH කාර්යාල මට්ටමින් මේකට සමානුපාත වෙනවා අපේ අධ්‍යාපන පරිපාලන සැලැස්ම. දැන් අපි දැන් අනුමත කරලා තියෙන එක ඒක දැන් හදාගෙන යන්නේ. එතකොට ඒ මට්ටමින් හඳුනා ගන්න උපතේ ඉඳලම මේ විශේෂ අවස්ථා තියෙන දරුවෝ කවුද කියන කාරණේ. ඒක හඳුනා ගන්නකම් ඔය ඔබතුමා කියන ප්‍රශ්නෙට ඍජුව මේ ප්‍රවේශ වෙන්න බෑ.
ගරු කතානායකතුමනි, ඇමතුමාගේ පැහැදිලි කිරීමට යමක් එකතු කරන්න, දැන් ලංකාවේ 2012 අවසාන සංග්‍රහණ යටතේ ගත්තත් මේ මොහොතේ ගත්තත් අපි මේ සංසදයේ විදිහට අපි කිලිනොච්චි දිස්ත්‍රික්කයට ගියා ඔබතුමා දන්නවා, අපි නුවරළිය දිස්ත්‍රික්කයට ගියා ඔබතුමාගේ අනුග්‍රහයෙන් පටන් ගත්ත මාතර දිස්ත්‍රික්කෙන්. ගරු ඇමතුතුමනි, තම ඛේදවාචකය තමයි 2012 සංග්‍රහණ යටතේ ආබාධ සහිත ප්‍රජාව වැඩිම දිස්ත්‍රික්කේ නුවරළිය. ඊළඟ වර්තමාන තොරතුරු යටතේ ආබාධ සහිත වැඩිම ප්‍රජාවක් ඉන්නවා කිලිනොච්චි දිස්ත්‍රික්කේ. අපි අවාසනාව තමයි රජයේ අනුග්‍රහය ලබන උපකෘත ගණයේ කිසිදු පාසලක් මේ දිස්ත්‍රික්ක දෙකේම නැහැ. උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළම තියෙන එක පාසලයි ගරු ඇමතුමනි, කයිතඩිවල තියෙන පාසල විතරමයි. ඒක ඉතාම බරපතල ඛේදවාචකයක්. ඒ නිසා මේ තීන්දුව අපි ප්‍රමාද කරන්නේ නැතුව සීලු ભેදයන්ගෙන් මිදිලා අපි පාර්ලිමේන්තුව විදියට මේකට ප්‍රවේශයෙන් අපි සූදානම්ින් ඉන්නවා. ඒ ජූලි දෙවනිදා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන සාකච්ඡාවේදී අවසන් තීන්දුව ගන්න පුළුවන්කමක් ලැබේ, විශේෂයෙන්ම මේ පනත සංශෝධන කිරීම සඳහා අවස්ථාව ලැබේ කියලා බලාපොරොත්තු වෙනවා.
කොහොමයි ස්තුතිමන්තීතුමා
සඳහා අපේ අමාත්‍යංශයේ කටයුතු
දයන්ත කරුණාතිලක මන්තුමා. ඔව් විපක්ෂ නායක මොකද්ද?
පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු කතානායකතුමනි, මේ සාකච්ඡාව යන අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ අපට ලබා දුන්නු ලැබුවා ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවේ පළවෙනි වාර්තාව. විශේෂයෙන්ම මේ වාර්තාවේ මම හිතන විදිහට සඳහන් වෙලා තිබෙනවා මේ උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව තමයි මේ වාර්තාවේ තියෙන්නේ. විශේෂම මතක් කරන්න කැමති ගරු කතානායකතුමනි, උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් රාජ්‍ය සන්තක සතු දේපල පවරා ගැනීම පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරීමක් කෙරුණා. පළමුවෙන්ම මේ ප්‍රාදේශීය ලේකම්වරයාව සංචිතයට මාරු කරා. ඊට පසුව ඇය නිවැරදි බව තහවුරු වීමෙන් පසුව ආපහු සේවයේ තිබුණු ස්ථානෙම සේවයේ පිහිටවන්නට කටයුතු කරා. කූටලේකන උපයෝගී කරගනිමින් රජයේ සතු දීපල තම පෞද්ගලික පරිහරණය යොදා ගැනීමට ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම නිසා තමයි එතුමියට මේ දේ අත්විඳින ලෙස සිද්ධ වුණේ. ඉතින් සාධාරණ පරීක්ෂණයක් ඇත්ත වශයෙන්ම එතුමියට විරුද්ධව ක්‍රියාත්මක කරලා නැහැ. මම එතුමියගේ පාර්ශ්වයෙන් කරුණු අධ්‍යයනය කරා. විශේෂයෙන්ම වරප්‍රසාද කමිටුවේ ක්‍රියාකලාපයේ පිළිබඳවත් ගැටලුවක් තිබෙනවා. ඒ මන්ද කියතොත් විශේෂයෙන්ම ඒ චෝදනා ලැබ හිටපු මහජන නියෝජිතයත් ඒ වරප්‍රසාද කමිටුවට ගෙන්නලා ඒ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඒ ක්‍රමවේදයේ විධිමත්ව ක්‍රියාත්මක වුණේ නැහැ කියන චෝදනාව තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමියට සාධාරණ හියරින් එකක් සවන් දීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, අත වශයෙන්ම රාජ්‍ය නිලධාරීන්ට අපි මෙයට වැඩිය වඩාත් ප්‍රශස්ත වැදගත් ක්‍රමවේදයක් විනිවිද භාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් අනුගමනය කරන්නට ඕන. ඒ නිසා කරන පරීක්ෂණ සාධාරණ පරීක්ෂණ වෙන්නට ඕන. ඒක පාර්ශ්වීය පරීක්ෂණ ක්‍රියාත්මක කරලා මේ වාර්තා හදලා අපේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න බෑ. ඒ නිසා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා අපේ සභානායකතුමාගෙන් කරුණා කරලා මේ ප්‍රාදේශීය ලේකම්තුමියට සාධාරණ පරීක්ෂණයක් සඳහා ඇයගේ හඬටත් ඉඩ ලබා දීලා පරීක්ෂණ පවත්වන්නට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
හරි, බොහොම සතුටුයි. මොකක් හැමතුමා එකඟයිද?
ස්තුති කතානායකතුමනි, අපි දන්නවා මේ වෙනකොට සියලුම විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන සේවකයන් 17,000ක් විතර ප්‍රමාණයක වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට පහුගිය දවස්වල ඔබතුමා මේකට ඉතා විශාල මැදිහත් වීමක් කළා, ඍජු මැදිහත් වීමක් කළා, මේ ප්‍රශ්නේ නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විශාල කටයුතු ප්‍රමාණයක් කළා. නමුත් තවම ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒ නොවිසඳීම තුළ පහුගිය කාලයේදී කතානායකතුමනි ජපානය, කොරියාව, ඉන්දියාව, ඇමරිකාව, එංගලන්තය වගේ මේ රටවල්වල අපේ රටේ ශිෂ්‍යයන්ට ලබා දෙන ශිෂ්‍යත්වවලට අයදුම් කිරීම සම්බන්ධයෙන් ඒ ළමයිට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරගන්න බැරි වුණා දහස් සංඛ්‍යාත ළමයි සංඛ්‍යාවකට. ඒ වගේම පරිේෂණ කෘති එළිදැක්වීම ජාත්‍යන්තර තරඟකාරී විභාගවලට ළමයින් සූදානම් කිරීම ඉදිරිපත් කිරීම ඒ තීසිස් ලබා දීම වාර්තා ඉදිරිපත් කිරීම කියන කාරණා ආචාර්ය උපාධි හදාරපු අයගේ වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු විශාල අඩපණවීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඔබතුමා මේ විශාල ප්‍රයත්නයත් අරගෙනත් මේ මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව ඍජු මැදිහත් වීමක් දක්කලා මේ ප්‍රශ්නේ නොවිසඳන ගැටලුවක් තමයි අපිට පේන්න තිබෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා මේක විසඳන්නේ කවදද? ඒ වගේම අභ්‍යන්තර ශිෂ්‍යෝ ලක්ෂ 1.5ක විතර අධ්‍යාපනයේ 50%ක විතර මට්ටමින් කඩාකප්පල් වෙලා අද වෙනකොට ඔවුන්ගේ කාලයට විභාගේ පවත්වන්න සහ ප්‍රතිඵල ලබා දෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඔබතුමා උපාධිය ලබා ගන්න කතා නැකද මේක වැදගත් ප්‍රශ්නයක්. දැන් විශ්වවිද්‍යාල ප්‍රතිඵලාව විශ්වවිද්‍යාල වලට බඳවා ගන්න ඉල්ලුම් පත්‍ර කැඳවලා තිබෙනවා. ළමයි 40,000 බඳවා ගන්න සූදානමෙන් ඉන්නවා. උපාධිය ලබා ගන්න වයස අවුරුදු 22 21 වෙනකොට උපාධිය ලබා ගන්න මට්ටමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ගිනියද සූදානම් කරනවා. මම අහන්නේ මෙතුමාට මේක පිළිබඳව මුදල් අමාත්‍යාංශය හරහා මේ ගැටලුව निराකරණය කරගන්න මැදිහත් වීම මොකද්ද කියන එක තමයි පැහැදිලි කරගන්න අවශ්‍ය.
ඒක ඔව් අනා කිරියල් නැමැතුමත් එමි.
මම උසස් අධ්‍යාපන මැදිහත්යේ ඉන්නකොට මේ අනැද්දල සේවකයන්ගේ ඒ අය ඉල්ලන දීමනාවෙන් 145ක් මම දුන්නා. ඉතුරු 125 ඉතුරු මුදල දෙන කැබිනට් පත්‍රිකාවකුත් දාලා තිබ්බා. නමුත් ආණ්ඩුව බංගලොත්තු නිසා මේක කරගන්න බැරි වුණා. ඉතින් අපි දන්නවා ගරු සභානායකතුමා උත්සාහය ගන්නවා මේ ඉතිරි මුදල් ගෙවන්න. දැන් ඊයේ පෙරදිගේ බල්බත්ත ගාව මං හිතන්නේ අනන්ත සේවකයන් මගද 3,000ක් ඊයේ විරුද්ධ ව්‍යාපාරය පැවැත්වුවා ටෙලිවිෂන් එකෙත් පෙන්නුවා මෙතුමා උත්සාහ ගන්නවා. නමුත් ඉතින් මේක වෙලා තියෙන දැන් විශ්වවිද්‍යාලයට එන්න ඉන්න ළමයි ප්‍රමාද වෙනවා. දැන් මේ මගේ කාර්ය මණ්ඩලයේ කෙනෙක් මට කතා කරලා කිව්වා එයාගේ දියණිය දීනේද අවුරුද්දක් එනවා ප්‍රතිඵල ඇවිල්ලා ඇතුල් වෙන්න බෑ.
ඉතින් හරි එමෙතුමා උත්තර දෙන්න දීලි වික්‍රමණි ඉන්න කර.
මෙතුමා කියන කාරණය 2018 දී අධ්‍යයන සහ අනධ්‍යයන දෙකේම අධ්‍යයන ආයකයේ මහාචාර්යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ගේ 107කින් ලබා දුන්න විෂමතාවය ඉවත් කරා. අනධ්‍යයන දුන්නේ 185යි. එතකොට ඒ දෙක අතර පරිතරය තමයි මේ 115 දෙන්නයි කියලා කියන්නේ. එදා ඉඳලා අද දක්වා අවුරුදු 6ක් තිස්සේ තියෙනවා. මේක වෘත්ති සමිතියක එක්ක සාකච්ඡා කරලා එකඟතාවයකට ආවා. මෙවර අයවැයෙන් ප්‍රතිපාදන හදලා නැහැ. ඒ නිසා ඊළඟ අයවැයට ඉදිරිපත් කළා. හිතන් ඒක ජනවාරි ඉඳලා ක්‍රියාත්මක වෙන මට්ටමේ තමයි තිබුණේ. ඒ අතරතුර විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලයට 125ක් මේ දීමනා වැඩි කළා. ඒ දීමනා වැඩි කළාම දෙවෙනි ඩිමාන්ඩ් එක දැම්මා එයාටත් 125කින් වැඩි කරන්නයි කියලා. එතකොට අලුතෙන් ප්‍රතිපාදන හදලා නැහැ. එහෙමනම් අපි ඉතුරු කරගත්ත මුදලකින් තමයි ගෙවන්න තියෙන්නේ. එතකොට විශ්වවිද්‍යාල මට්ටමින් එක එක විශ්වවිද්‍යාල earn funds කියන උපයාගත් අර මුදල්ෙන් ගෙවනවට තව පිටසක් විරුද්ධයි. ඒ නිසා එතන ඒ මුදල පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඊට අමතරව කුමන දීමනාවක් දුන්නත් භාණ්ඩාගාරයේ අනුමැතිය අවශ්‍යයි. මම මාත්‍ය මණ්ඩල සංදේශ දෙක ඉදිරිපත් කළා. සාකච්ඡාවට ගණනාවක් තිබ්බා. ඒ ඔක්කොම කරලා තින්නේ. ඉතින් ඒ අතරතුර තමයි දැන්ට සතියකට පමණ පෙර අමාත්‍ය මණ්ඩලෙන් විශේෂ කමිටුවක් පත් කළේ. මොකද එක කණ්ඩායමක විෂමතාවය ඉවත් කරනකොට තව කණ්ඩායමක විෂමතාවයක් ඇති වෙනවා. ඒතොර එක හුදෙකලාව එක ප්‍රශ්නයක් කරන් විසඳන්න බැරි තැනකට තමයි ඇවිල්ලා තින්නේ. ඒ නිසා අපි කිව්වේ ඉල්ලීමක් කළා කරුණාකරලා වැඩට එන්න. අර කමිටුවට අපේ සහයෝගය දෙන්නම් ඕල්ලංගේ සහයෝගය දෙන්නම් ඒකට යෝජනා ඉදිරිපත් කළා විසඳගමුයි කියලා හිතා. ඔව්. ඉතින් දැන් අදත් මේ වෙලාවෙත් අද දවස තුලත් යම් යම් වෘත්ති සමිති මේ UGC එකත් එක්ක සාකච්ඡාවක නිරත වෙමින් සිටිනවා.
හරි. ඔව් ක්‍රියා.
නුඹට රජයට මුදල් නැත්නම් අඩු ගානේ ලිඛිත පොරොන්දුවක් හරි දෙන්නකෝ. මේක
අපි ලැස්සි.
ලිඛිත. ඒතොර එයා වැඩටේ.
ඔව් ගරු කතානායක හරි ඔබතුමා කියන එක හරි. අපි දැනුම් දුන්නා UGC චාමන්ට අද තියෙන සාකච්ඡාවලදී අපි ලිඛිතව රෝඩ් මැප් එක දෙන්න ලෑස්ති. ඒකට එකම වෙලා ඉන්න ආව ගමන් වැටුප් ගෙවන්න. දැන් මාසේ කහමාරකින් උන්ට වැටුපුත් නැහැ. නමුත් ඒ වැටුප් පවා අපි ගෙවන්න සූදානම් කියලා පණිවිඩය අද දුන්නා. බලමු අද මේ වෙලාවේ සාකච්ඡාවක් යරි.